අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝවන් ආදරණීය දුව පුතේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය පිළිබඳව අද අපි කතා කරන්න යන්නේ. අද අපි කතා කරන්නේ 10 ශ්‍රේණියේ පළමු පාඩම. අද මේ පාඩම ඉදිරිපත් කරන්නේ ගාමිණී විද්‍යාලයේ විචිත්‍ර සම්පත් හා කරන්දනීය මධ්‍ය මහාවිද්‍යාලයේ නිරංජා මදුෂානි. දුවේ පුතේ මේ පාඩම ගොඩක් පුළුල් පාඩමක්. අද අපි කතා කරන්න යන්නේ පූර්ණ සෞඛ්‍ය සංකල්පය ගැනයි. දැන් බලමු දුවේ පුතේ ලෝක සෞඛ්‍ය සංවිධානය පූර්ණ සෞඛ්‍ය සංකල්පය කොහොමද අර්ථ දක්වලා තියෙන්නේ කියලා. පූර්ණ සෞඛ්‍ය රෝග හා පූර්ණ සෞඛ්‍ය යනු රෝග හා දුබලතා නැතිවීම පමණක් නෙවෙයි කායික මානසික සමාජීය හා ආධ්‍යාත්මික යහපැවැත්මක් ඇති බවයි. මේ යටතේ අද අපි කතා කරනවා කායික යහපැවැත්ම, මානසික යහපැවැත්ම, සමාජීය යහපැවැත්ම හා ආධ්‍යාත්මික යහපැවැත්ම ගැන.
එහෙනම් දුවේ පුතේ, පූර්ණ සෞඛ්‍යකින් යුතු කෙනෙක් කියන්නේ නිරෝගී කෙනෙක් කියන එකම නෙමෙයි. ඒ පුද්ගලයා කායික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕනේ. හරියට බැලුවොත් පූර්ණ සෞඛ්‍ය කියන්නේ රෝද හතරේ වාහනයක් වගේ. හැබැයි එක රෝදයකවත් හුලම් බැස්සත් ඒ වාහනෙන් නම් ඉදිරියට නම් යන්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් දුවේ පුතේ, අපි මේ වාහනේ රෝද හතර එකින් එක අරගෙන ගලවලා බලමු. හරියටම අවබෝධ කරගෙන මේ වාහනේ එකලස් කරගෙන සාර්ථක ඉදිරි ගමනක් යමු.
ඔන්න අපි මුලින්ම බලමු පළවෙනි රෝදේ. මොකද්ද පළවෙනි රෝදේ? කායික යහපැවැත්ම. කායික යහපැවැත්ම කියන්නේ රෝගවලින් තොරව සිටීම, රෝග සඳහා බලපාන හැසිරීම අවම කර ගැනීම සහ මනා ශාරීරික යෝග්‍යතාවයකින් සිටීම. ඒ කියන්නේ ලෙඩක් හැදිලා බෙහෙත් ගන්නවට වඩා ලෙඩ රෝග හැදෙන්න කලින්ම වළක්ව ගන්න එක තමයි හොඳම දේ.
අපි බලමු එහෙනම් කායික යහපැවැත්ම සඳහා අවශ්‍ය සාධක. ලෙඩ රෝගවලින් තොරවීමට පිරිසිදු වාතය අපිට අවශ්‍යයි.
ඔව්, මේ දිනවල පැතිර යන COVID-19 කොරෝනා වෛරසය බෝවීම සිද්ධ වෙන්න වාතය හේතුවක් වෙලා. ඒකම අපිට තේරෙනවා පිරිසිදු වාතය නැති වුණොත් ලෙඩ රෝග බෝ වෙන බව.
පිරිසිදු ජලය කායික යහපැවැත්මට අවශ්‍යයි.
ඔබ දන්නවා ලංකාවේ වකුගඩු රෝගවලින් දුක් විඳින පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාව ගැන දීර්ඝකාලීනව කෘෂිකර්මාන්තය හරහා කෘෂි පරිපෝෂණාශක, කෘමිනාශක ජලයට මුසුවීම නිසා පිරිසිදු ජලය නොමැතිව වකුගඩු රෝගවලින් දුක් විඳිනවා.
ඒ වගේම තමයි දුවේ පුතේ සනීප ආරක්ෂාව හා ස්වස්ථතාව.
ස්වස්ථතාව කියන්නේ පෞද්ගලික පිරිසිදුකම රැක ගැනීම. සනීප ආරක්ෂාව කියන්නේ ස්වස්ථතාව පවත්ව ගන්න අවශ්‍ය කරන තත්ත්වයන්. මම උදාහරණයකින් පැහැදිලි කරන්න. අපට වැසිකිලි යන්න වැසිකිලි පහසුකම් අවශ්‍යයි. ඒ වගේම තමයි අපද්‍රව්‍ය බැහැර කරන්න අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීම කරන්නත් ඕනේ.
ඊළඟ සාධකයේ තමයි දුවේ පුතේ සෞඛ්‍යවත් ආහාර.
සියලුම පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයෙන් යුතුව සමබර ආහාර වේලක් සෞඛ්‍ය ආරක්ෂිතව පිළියෙල කරගෙන ආහාරයට ගත්තොත් අපිට ලෙඩ රෝගවලින් තොරව ඉන්න පුළුවන්.
අපේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක පවත්වා ගන්න නම් ක්‍රීඩා හා ව්‍යායාම අපිට අත්‍යවශ්‍යයි.
කය වෙහෙසා සිදු කරන ක්‍රීඩාවක නිරත වෙනවනම් හෝ ව්‍යායාමයක නිරත වෙනවනම් කායික යහපැවැත්මට හේතු වෙනවා. මේ මොන දේ තිබුණත් වැඩන්නේ නෑ දුවේ පුතේ.
ප්‍රමාණවත් විවේකය හා නිින්ද කියන සාධක
නැත්තම් අපේ කායික යහපැවැත්ම රඳා ගන්න බැරි වෙනවා.
මීළඟට දුවේ පුතේ අපි බලන්න යන්නේ කායික යහපැවැත්ම හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ ගැන. ඒ කිව්වේ ඔබ කායික වශයෙන් නිරෝගීද කියලා, කායික යහපැවැත්මෙන් ඉන්නවද කියලා. අපි හොයාගන්නේ කොහොමද? පළමු කරුණ තමයි නිසි පෝෂණ මට්ටම.
අන්න හරි. ඔබ දන්නවා කුඩා දරුවෙක් ඉපදුණු දවසේ ඉඳලා පවුල් සෞඛ්‍ය සේවිකාව නිවසට ඇවිල්ලා ඒ දරුවගේ උස, බර, මැනලා අර රෝස පාට පොතේ නැත්නම් අර නිල් පාට පොතේ සලකුණු කරලා යනවා. ඒ වගේ දර්ශක නිසි මට්ටම් වල තිබුණා නම් දරුවගේ පෝෂණ මට්ටම නිවැරදිදයි තහවුරු කරගන්න පුළුවන්.
මීළඟ කරුණ තමයි නිසි ඉනමින්ම.
මෙහිදී අපි කතා කරන්නේ උස හා ඉනමින්ම අතර අනුපාතය ගැන. මේ ගැන කායික යහපැවැත්මට අවශ්‍ය සාධක, මේ සාධකය ගැන අපි ඉදිරියේදී වැඩිදුරටත් සාකච්ඡා කරනවා.
මීළඟ කරුණ නිසි ශාරීරික යෝග්‍යතාව.
ඒ කියන්නේ ඒ කිව්වේ අපේ එදිනෙදා ක්‍රියාකාරකම් හොඳින් පවත්වගෙන යාමට අප තුළ ඇති හැකියාව. දුවේ පුතේ, උඟල අහලා ඇති හමුදාවට, පොලිසියට වගේ බාර දුර රැකියාවන් වලට බඳව ගනිද්දි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා. ඒ පරීක්ෂණයට හොඳින් මුහුණ දීපු කට්ටිය තමයි ඒ රැකියාවට තෝරගන්නේ.
මීළඟ අපේ කරුණ දුවේ පුතේ, ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව.
ඔබගේ සමහර යාළුවෝ නිතර නිතර අසනීප වෙනවා. ඒ කියන්නේ යන්තම් වැස්සකට පින්නකට ගියත් උණ හෙඹිරිස්සාව හැදිලා පාසල් එන්නේ නැතුව ඉන්නවා. එහෙනම් ඒ අයගේ ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ටිකක් අඩුයිනේ. ඒ කියන්නේ කායික යහපැවැත්ම අඩුකමයි.
කායික යහපැවැත්ම හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම සාධකයක් තමයි ප්‍රසන්න පෙනුම කියන්නේ.
ඔබ පිරිසිදුව, පිළිවෙලට, නිවැරදි ඉරියව් භාවිතා කරනවා නම් ඔබගේ පෙනුම ප්‍රසන්නයි. ඔබ කොයිතරම් ලෙඩ රෝගවලින් තොරව සෞඛ්‍ය සම්පන්නව හිටියත් වැඩන්නේ, ඔබේ කොණ්ඩිය පිළිවෙලකට නැත්තම්, ඔබේ නියපොතු කොටට කපලා නැත්තම්, පිරිසිදු ඇඳුම් අඳින්නේ නැත්තම් ඔබගේ ප්‍රසන්න පෙනුම නැතුව යනවා. ඒක ඉදිරියට යන්න ඔබට බාධාවක් වෙනවා.
මීළඟ තවත් ප්‍රධාන සාධකයක් තමයි ක්‍රියාශීලී බව කියන්නේ.
ඔබ දැකලා ඇති දුවේ පුතේ, සමහර පුද්ගලයෝ ඉන්නවා වැඩ කරන්න ගියාම ඉතා කඩිසරයි. දුවලා පැනලා හරිම ආකර්ෂණීය විදියට තමයි කරන්නේ. අපි කියනවා කඩිය වගේ වැඩ කියලා. ඒ අය බොහොම සාර්ථක කායික යහපැවැත්මකින් ඉන්නේ කියලා අපට කියන්න පුළුවන්.
ඔන්න දුවේ පුතේ, පූර්ණ සෞඛ්‍ය කියන වාහනේ එක රෝදයක් ගැන අපි සාකච්ඡා කරලා ඉවරයි. අපි ඊළඟට බලමු තවත් රෝදයක් ගැන. පූර්ණ සෞඛ්‍යයේ ඊළඟ දේ තමයි මානසික යහපැවැත්ම.
ඔව්, අපි බලමු මානසික යහපැවැත්ම කියන්නේ මොකක්ද කියලා. එහෙනම් තම හැකියාවන් හඳුනා ගනිමින් එදිනෙදා ජීවිතයේ ඇති අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, ඵලදායි ලෙස කටයුතු කරමින්, සමාජයටද යහපතක් කරමින් සතුටින් ජීවත් වීමේ ඇති හැකියාව තමයි මානසික යහපැවැත්ම කියලා කියන්නේ.
දැන් අපි බලමු මානසික යහපැවැත්ම සඳහා අවශ්‍ය සාධක මොනවාද කියලා. පළවෙනි කරුණ තමයි මානසික ආතතියෙන් තොරවීම.
අපි ජීවත් වෙනකොට එදිනෙදා විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. සමහර පුද්ගලයින් අපි දැකලා තියෙනවා ප්‍රශ්නවලදී සිය දිවි හානි කරගන්න පවා පෙළඹෙනවා. ඒ අය මානසික ආතතිය දරා ගන්න බැරුව තමයි. මානසික යහපැවැත්මක් තියෙනවා නම් ඔබට මුහුණ දෙන්න වෙන ඕනෑම ප්‍රශ්නයක් සාර්ථකව කළමනාකරණය කරගන්න පුළුවන්.
ඊළඟ සාධකයේ තමයි සරල බව.
වර්තමානයේ තියෙන සංකීර්ණ විලාසිතා, සංකීර්ණ ඇඳුම් මායිත්තම් එක්ක රැල්ලට නොගිහින් පුළුවන් තරම් බොහොම සරල විදියට පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි සරල බව. ඔබට මානසික සහනයක් ගෙනීම නොඅනුමානයි.
ඊළඟ තවත් ප්‍රධාන කරුණක් තමයි සතුට කියන්නේ.
ජීවිතයේ ඕනෑම ජයග්‍රහණයක්, ඒ වගේම තමයි ජීවිතයේ ලබන ඕනෑම පරාජයක් උපේක්ෂාවෙන් බාරගන්න ඔබට පුළුවන් නම් සතුටින් ජීවත් වෙන්න පුළුවන්.
සතුට තරම් ධනයක් ලෝකයේ වෙන කොහෙවත් නැහැ. මානසික යහපැවැත්මේ ඊළඟ සාධකය තමයි විනෝදාංශ පැවතීම.
ඔව්, ඒ කාලේ නම් අපිට පුංචි කාලේ ඉඳන්ම විනෝදාංශ තිබුණා. විවේක වේලාවට පොත් කියවන්න, මුද්දර එකතු කරන්න වගේ හරිම සරල දේවල්. ඒ වෙනුවෙන් ඒ වුණාට මේ සංකීර්ණ ලෝකේ ජංගම දුරකථනය ඔබේ අතට ආවට පස්සේ මානසික යහපැවැත්ම විනාශ කරන්න හේතුවක් වෙලා. දුවේ පුතේ, පුළුවන් තරම් ජංගම දුරකථනයෙන් ඈත් වෙන එක මානසික යහපැවැත්ම පවත්ව ගන්න ලොකු පිටුවහලක් වේවි.
මීළඟට අපි කතා කරමු මානසික යහපැවැත්ම හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ. පළමු ලක්ෂණය තමයි ආත්මාවබෝධය.
තමන් කවුද කියලා තමන් අවබෝධ කරගන්න ඕන. තමන්ගේ දක්ෂතා මොනවද, තමන් මොනවටද කැමති, තමන් මොනවටද අකමැති, තමා පිළිබඳව තමන්ටම අවබෝධයක් තියෙනවා නම් මානසික යහපැවැත්මෙන් කටයුතු කරන බව අනිවාර්යයෙන්ම පැහැදිලි.
මීළඟ කරුණ ආත්මාභිමානය.
තමන් කරන කියන දේ ගැන තමන් ගැන ආඩම්බරයෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඔබ ආත්මාභිමානයෙන් යුක්තයි. හැබැයි මෙතනදී ආඩම්බර වෙන්න පුළුවන් නිවැරදි දේවල් අපි කරන්න ඕන. උදාහරණයක් මං කියන්න. ඔබ පාසල තුල ක්‍රීඩාවේ අතිදක්ෂ ක්‍රීඩකයෙක් නම් අනිත් අය ඔබ ගැන කතා කරાવી. ඔබගේ දක්ෂතා අගයાવી. ඒ පිළිබඳව අපට නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන්නේ.
අපි මීළඟට කතා කරමු ගැටලු විසඳීම කියන ලක්ෂණය ගැන.
එදිනෙදා ජීවිතයේදී ඔබට ගැටලු විශාල ප්‍රමාණයක් එදිනෙදා ජීවිතයේදී ඔබ මුහුණ දෙන ගැටලු එදිනෙදා ජීවිතයේදී ඔබ මුහුණ දෙන සියලුම ගැටලු සාර්ථකව කළමනාකරණය කරගෙන ඉදිරියට යන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඔබේ මානසික යහපැවැත්ම ඉතා ඉහළයි.
තවත් කරුණක් තමයි ආතතියට සාර්ථකව මුහුණ දීම.
ඕනෑම කෙනෙක් මානසික ආතතියට ලක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක තනියම විසඳගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සම්බන්ධව නිවැරදි කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ඕනේ. එතකොට අපට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. මානසික ආතතිය නැතුව යහපැවැත්මක් ඇති කරගන්න සාර්ථකව මුහුණ දෙන එකයි මානසික ආතතිය නැතුව ඕනෑම කෙනෙක් මානසික ආතතියට ලක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක තනියම විසඳගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒ සම්බන්ධව නිවැරදි කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන සාර්ථකව මුහුණ දෙන එකයි මානසික ආතතිය නැතුව යහපැවැත්මක් ඇති කරගන්නට හේතුවක් වෙන්නේ.
මානසික යහපැවැත්ම හඳුනා ගන්න පුළුවන් තවත් ලක්ෂණයක් තමයි චිත්ත වේග සමබරතාව.
අපේ හිතේ ඇතිවෙන සිතුවිලි එක්ක අනවශ්‍ය විදියට ගැටෙන්න හොඳ නැහැ. සතුට අධිකව සවරන්නත් දුක අධිකව විඳවන්නත් හොඳ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළා වගේ මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න පුළුවන් නම් මානසික යහපැවැත්මට හේතුවක් වෙනවා.
ප්‍රබෝධමත් බව හා සතුටින් සිටීම මානසික යහපැවැත්මේ තවත් කරුණු දෙකක්.
ඔව්, අපි සතුටින් ඉන්නවා නම් අපේ මූණෙන් ඒ ප්‍රබෝධවත් බව පේනවා. ඉතින් යහපත් මානසිකත්වයක් තියෙන කෙනෙක් හැමතිස්සෙම හිනා වෙලා සතුටින් ප්‍රබෝධවත්ව තමයි ඉන්නේ.
මානසික යහපැවැත්මේ ඊළඟ කරුණ ස්වයං විනය.
දුවේ පුතේ, ලංකාවේ දකින්න ඉතාම අඩුම දෙයක් තමයි ස්වයං විනය. සරලම උදාහරණයක් කිව්වොත් අපි පාරට බැහැලා බැලුවොතින් වාහනවල නලාහඬ කොච්චර නම් ඇහෙනවද? නමුත් තමන්ගේ ක්‍රියාකාරකම් දමනය කරගත් ස්වයං විනයක් තියෙන පුද්ගලයෙක් හැසිරෙන්නේ එහෙම නෙවෙයි. බටහිර රටවල නම් ස්වයං විනය සහිත රියදුරන් ඉතාම සුලබයි.
පූර්ණ සෞඛ්‍ය කියන රෝද හතරේ වාහනේ රෝද දෙකක් ඔන්න දැන් අපි එකලස් කරගත්තා. ඊළඟට අපි බලමු සමාජීය යහපැවැත්ම කියන මීළඟ රෝදය සම්බන්ධ කාරණාව ගැන.
සමාජීය යහපැවැත්ම කියන්නේ දරුවනේ අප අවට සිටින අනිකුත් අය සමග යහපත් ලෙස සම්බන්ධතා පවත්වමින් කටයුතු කිරීම.
එහෙනම් සමාජීය යහපැවැත්ම සඳහා අවශ්‍ය සාධක මොනවාද කියලා බලමු. පළවෙනි කරුණ තමයි නිවැරදි සම්බන්ධතා තේරුම් ගැනීම හා මමත්වයෙන් තොරවීම.
මේ ගැන සරලව කිව්වොත් තමන් ඇසුරු කළ යුත්තේ කවුරුන්ද යන වග නිසි අවබෝධයකින් කටයුතු කිරීම. තමන් ගැන අධිමාන්‍යයෙන් කටයුතු කිරීම පිරිහීමට කරුණක්. තමන් ගැන වගේම අනිත් අය ගැනත් හිතන්න පුළුවන් වුණොත් මමත්වයෙන් මිදෙන්න පුළුවන්.
අපි බලමු පුද්ගලයෙක් සමාජීය යහපැවැත්මෙන් යුක්ත නම් එයාව හඳුනාගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. පළවෙනි ලක්ෂණය තමයි යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතා පැවැත්වීම.
අපි සමාජයත් එක්ක ජීවත් වෙන ජීවී කොට්ටාශයක්. ඉතින් අපි සමාජයත් එක්ක ජීවත් වෙන ජීවී කොට්ටාශයක්. ඉතින් අපි සමාජයත් එක්ක ගැටෙන අවස්ථාවවලදී නිවැරදි සම්බන්ධතා පවත්වා ගැනීම වැදගත්. කෙනෙක් එක්ක හිනා වෙලා කතා කිරීම පවා අන්තර්පුද්ගල සම්බන්ධතාවක්. අන් අයට ගරු කරමින් නිවැරදිව ඒ අය සමග මුසුවෙමින් සමාජයේ යහපැවැත්ම සඳහා ඉවහල් වෙනවා.
මීළඟ කරුණ තමයි දුවේ පුතේ ඵලදායි සන්නිවේදනය.
අපි කතා කරන දේ කෙනෙකුට තේරුම් යන්නේ නැත්තම් ඒ සන්නිවේදනය ඵලදායි නෑ. උදාහරණයක් විදියට අපි මේ කතා කරන පාඩම ඔබට තේරුම් යන්නේ නැත්තම් මේක ඵලදායි සන්නිවේදනයක් වෙන්නෙත් නෑ.
ඊළඟ ලක්ෂණය තමයි නම්‍යශීලී බව සහ සහකම්පනය.
නිවැරදි දේ කුඩා දරුවෙක්ගෙන් හරි අපට ඉගෙන ගන්න පුළුවන් නම් ඒක තමයි අපේ නම්‍යශීලී ගුණය. ගොඩක් ගැටුම් වලට හේතුව තමයි නම්‍යශීලී නොවි දැඩි මත දැරීම. සමාජයේ යහපැවැත්ම හොඳින් පවත්ව ගන්න නම්‍යශීලී වීම එකිනෙකා ඉතාම වැදගත්.
අපි වීකරලක් වගේ වෙන්න ඕනි කියලා ඉස්සර ආච්චිලා සීයලා අපිට කියලා දෙනවනේ. පැසෙන වීකරල බිමට නැවෙනවා. සුළඟ හැමුවත් නිරුපද්‍රිතව පවතින එක හේතුවක් වෙනවා. ඒ වගේ අපිත් නම්‍යශීලී වුණොත් කොයිම වෙලාවකවත් අපිව පාගල දාන්න කාටවත් පුළුවන්කමක් නම් ලැබෙන්නේ නැහැ.
දරුවනේ, සහකම්පණය කියන්නේ ඒ වගේ වැදගත් දෙයක්. තව කෙනෙක්ගේ සිතුවිලි අවබෝධ කරගන්න ගැනීම සහකම්පණය කියලා තමයි කියන්නේ. මේ දේ මට වුණා නම් කියලා හිතලා කටයුතු කරන්න පුළුවන් නම් එකිනෙකාට උදව් කරගන්න බොහොමත්ම ලේසි.
නායකත්වය කියන්නේ සමාජීය යහපැවැත්ම හඳුනාගත හැකි තවත් ලක්ෂණයක්.
නායකත්ව ලක්ෂණ සමහර අය උපතින්ම අරගෙන එනවා. සමහර අය ඒ අවස්ථාවේදී අවශ්‍යතාවය අනුව නායකත්වය ගන්නවා. නිවැරදි නායකයෙක්ට පුළුවන් සමාජයක් සංවර්ධනය කරා රැගෙන යන්න. ඒ වගේම තමයි දුවේ පුතේ ඒකේ අනිත් පැත්තත්.
අනුගාමිකත්වය මීළඟ කරුණ.
නිවැරදි නායකයෙක්ට අනුගාමිකයින් අවශ්‍යයි. ඒත් අපි අනුගමනය කළ යුත්තේ නිවැරදි දැක්මක් පමණයි. අන්ධ අනුගාමිකත්වය සමාජයේ යහපැවැත්ම විනාශ කරන්න හේතුවක්.
අවසාන ලක්ෂණය තමයි නීතිගරුක බව.
සමාජයක යහපැවැත්ම වෙනුවෙන් තමයි නීති සම්පාදනය වෙලා තියෙන්නේ. ඉතින් ඒ යහපැවැත්ම පවතිනවා නම් රටේ ජීවත් වෙන මිනිස්සු නීතියට අනුගත වෙන්න ඕන. තමන් නීතිය රකින්නවා නම් හැමෝම ඒ විදියට හිතලා කටයුතු කරනවා නම් ඉබේම සාධාරණ නීතිගරුක සමාජයක් ආරක්ෂා වෙනවා.
අපේ පූර්ණ සෞඛ්‍ය කියන රෝද හතරේ වාහනේ අන්තිම රෝදය එකලස් කරන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. ඒ තමයි ආධ්‍යාත්මික යහපැවැත්ම.
අන්න හරි. ආධ්‍යාත්මික යහපැවැත්ම කියන්නේ ප්‍රීතිමත්ව ජීවත්වීමේ අරුත දැනගෙන යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වමින් කාලය හා අත්දැකීම් සමග වර්ධනය වීමත් සමාජය තුළ තමාට හිමිතැන පිළිබඳව නිවැරදි අවබෝධයෙන් කටයුතු කිරීම. ආධ්‍යාත්මික යහපැවැත්ම ළඟා කර ගැනීම ටිකක් අමාරුයි වගේ පෙනුනත් ඒක එතරම්ම අමාරු කටයුත්තක් නෙවෙයි. අපි මේ කතා කරන්න යන සාධක ටික සම්පූර්ණ කරගත්තොත් ආධ්‍යාත්මික යහපැවැත්ම ඔබට ළඟා කරගන්න පුළුවන්.
ඔව්, අපි මේ කතා කරන ආධ්‍යාත්මික යහපැවැත්ම ළඟා කරගන්න අවශ්‍ය කරන පළමු සාධකය තමයි පරිසරය රසවිඳීම.
සංකීර්ණ අවශ්‍යතා එක්ක අපි පරිසරයෙන් ටිකක් ඈත් වුණා. පරිසරය කියන්නේ හැමතිස්සෙම හිත නිවන තැන. ස්වාභාවික පරිසරය පමණක් නෙවෙයි, තමන්ගේ පාසලේ පරිසරය, රැකියා ස්ථානයේ පරිසරය රසවිඳින්න අපි ඉගෙන ගන්න ඕන.
භාවනා ක්‍රමානුගමනය කිරීමත් ආධ්‍යාත්මික යහපැවැත්මට ඉතාමත් හොඳ හේතුවක්.
ඔබ දන්නවා වර්තමානයේ හැමෝම භාවනාවට අවධානය යොමු කරලා තියෙනවා. තේරවාදී බෞද්ධ දර්ශනයේ තියෙන රටක් විදියට අපි භාවනාවට යොමු වෙලා තියෙනවද කියන එක ගැන නම් හිතලා බලන්න ඕන. මොකද අන්‍ය ආගමිකයන් විදේශ රටවල පවා භාවනාවෙන් ආධ්‍යාත්මය රැකගන්න යොමු වෙලා තියෙන නිසා.
ක්‍රීඩාවේ නිරත වීමත් ආධ්‍යාත්මික යහපැවැත්මට ඉතාම වැදගත්.
ක්‍රීඩාවේ නිරත වීම කියන්නේ ක්‍රීඩාවේ නිරත වීම කියන සාධකය ඔබ අප ඕනෑම කෙනෙකුට ළඟා කරගන්න පුළුවන්. කායික වෙහෙසක් දක්වමින් ක්‍රීඩාවක නිරත වීමෙන් ආධ්‍යාත්මික වගේම කායික යහපැවැත්මත් දියුණු වෙනවා.
ඒ වගේම උපදේශනය ලබා ගැනීම මගිනුත් අපට ආධ්‍යාත්මික යහපැවැත්ම දියුණු කරගන්න පුළුවන්.
නිවැරදි ආධ්‍යාත්මික පැවැත්මක් නැති අය උපදේශනය නිසා නිවැරදි ආධ්‍යාත්මික යහපැවැත්මක් ඇති අය උපදේශනය කියන සාධකය හරහා නිසි මාර්ගයට යොමු කරගන්න පුළුවන්. මේකට හොඳම උදාහරණය තමයි මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු පුනරුත්ථාපනය කරනවානේ. පුනරුත්ථාපනය කරද්දී උපදේශනය කියන දේ යොදා ගන්නවා.
සෞන්දර්යාත්මක කටයුතු වල නිරත වීම හරහා ආධ්‍යාත්මික භවයත්මක් නිරන්තරයෙන්ම ළඟා කරගත හැකි.
සින්දුවකට සවන් දීමෙන්, ඔබ කැමති සංගීත භාණ්ඩයක් වාදනය කිරීමෙන්, චිත්‍රයක් ඇඳීමෙන් ආධ්‍යාත්මික සෝයක් ලැබෙන බව ඔබ දන්නවනේ.
මීළඟට දුවේ පුතේ ආධ්‍යාත්මික යහපැවැත්ම ඇති බවට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ මොනවාද කියලා අපි කතා කරලා බලමු. පළවෙනි ලක්ෂණය තමයි මිතුරු බව.
ඔබ දැකලා ඇති සමහර පුද්ගලයන් ඉන්නවා ආශ්‍රය කරන්න ඉතාම කැමති. ඔවුන් ඒ තරමට හිත නිවන කුළුපග මිතුරා.
මීළඟ ලක්ෂණය තමයි අනුන්ගේ සතුටේදී සතුටු වීම.
මේක ඉතාම උදාර ලක්ෂණයක්. තව කෙනෙක්ගේ සතුටට ඊරිසියා කිරීම බොහෝ දෙනෙක්ගේ පුරුද්දක්නේ. ඒත් තවත් කෙනෙකුගේ සාර්ථකත්වය දැක හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම් මනා ආධ්‍යාත්මික යහපැවැත්මකින් යුක්තයි කියලා අපට කියන්න පුළුවන්.
මීළඟ ලක්ෂණය තමයි අනුන්ගේ කරදරවලදී පීඩවීම.
තවත් කෙනෙකුට කරදරයක් වුණු අවස්ථාවක පිහිට වෙන තරම් සහකම්පනයක් තියෙන්න ඕන. මේක ඉතාම අගය කළ යුතු මානුෂික ලක්ෂණයක්.
අවසාන ලක්ෂණය තමයි දුක සතුට සමව දරා ගැනීම.
සතුට දරා ගන්න සමත් වුණත් තමන්ට පැමිණෙන දුකේදී අපි ආධ්‍යාත්මිකව කඩා වැටෙනවා. නමුත් මධ්‍යම ප්‍රතිපදාවේ ඉඳන් උපේක්ෂාවෙන් දුක සතුට දරා ගන්න පුළුවන් නම් ඔබේ ආධ්‍යාත්මික යහපැවැත්ම මෙයින් අවබෝධ කරගන්න පුළුවන්.
දූල පුතාලට ඇහිලා ඇති අපේ ආච්චි අම්මලා කරදරයක් වූ විටක අනිච්චේ දුක්ඛේ සංසාරේ කියා සිත නිවා ගන්න ආකාරය, එය ඉතා සරල ලෙස පෙනුනත් ගැඹුරු ආධ්‍යාත්මික යහපැවැත්මක් ඒ සඳහා ඔවුන්ට පාදක වී තිබෙනවා.
ඔන්න එහෙනම් දැන් රෝධ හතරම එකතු කරලා අවසන්. අපි පූර්ණ සෞඛ්‍ය සංකල්පය කියන වාහනය එක්ලැස් කරගත්තා. අපි අද සාකච්ඡාවට භාජනය කළේ පූර්ණ සෞඛ්‍යයක් අප වෙත ළඟා කර ගැනීමට හේතුවන කායික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික යහපැවැත්ම සම්බන්ධවයි. දරුවනේ, අපි ඔබට ලබා දුන් ක්‍රියාකාරකමට අනුව ඔබ සොයාගත් කරුණු අප සාකච්ඡා කරන ලද කරුණුත් එක්ක සැසඳෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අද කතා කරේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරන ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය පිළිබඳව. අද අපි කරේ 10 ශ්‍රේණියේ පළමු පාඩම. අද මේ පාඩම ඉදිරිපත් කළ මා ගාල්ල ගාමිණී විද්‍යාලයේ විචිත්‍ර සම්පත්. ඒ වගේම තමයි ගාල්ල කරන්දෙනිය මධ්‍ය මහාවිද්‍යාලයේ නිරංජා මදුෂානි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.